సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శ్రవణ కాలు అయం బదంత. నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప్ప హెమ దినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని, ఒబ హెమ దినామ అదత్తితామ శ్రద్ధావిం బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరన్నటాయి. అద మే దేశనావే దాయకత్వే కురునేగల నాగొల్లాగమ రత్మలే దకుణ పదించి ఏ హేమచంద్ర కులసిరి మహతా సహా పౌలే పిన్నతున్ దాయకత్వే దరా తిబెనో. పిన్నతున్ లాసీలు దినాటం అపి ఆశీర్వాద కరణో. మీ దేశనావట దాయకత్వే గిన కటయుతు కిరీమ వెనువి. పిన్నత్ని, మీ ధర్మయ బహుమ కాలికింగ్ లభించేక కల్పగానం తీనో బుధురజనసిన మగ్గి ధర్మీ నెతి. ఎతకొట ఏ కల్పగానకింగ్ బుధురజనసిన మగ్మిహి మత పహాల వేళ మహానిని దుఃఖ సత్యమే అయి మహానిని మీ దుఃఖ సకస్వెన్ని మే విధియటాయి మహానిని మీ దుఃఖ నిరుద్ధకరాన్ని పులువా మహానిని మీ దుఃఖ నిరుద్ధకరాన్ని మిన్న మే విధియటాయి కేలా బుధురజనసనమ ధరమి అక్కీనో. ఇతోటి ఈ ధరమి ఎక్కినకొట మీ కెలెస్ సహిత సత్యాట ఈ ధరమి రుసన్నే కెలెస్ వలిం పీడిత కినకొట మీ ధరమి హరి అన్నే ఈ ఆట తినో. లోకేట ఎతి బెందీమాక్ లోకేట గెట గెసీమాక్ తీయనో లోకేట ఎక్కతూయమాక్ తీయనో. ఇతోట యా హితను మీ లోకేట ఎరహివతమై బుధురజనసమ కథాకరానికి ఇక వెళ్ళా ఒక బుధురజనసి ధర్మీకి అనుకుంట ఇక మనుష్యకి ఉన్న హంసికి మూనటం చోదన కల మీ కామ భూమి సెప విందిండు అని వెళ్ళా ఒక బోహాన్సి మీ దుఃఖాయి దుఃఖాయి కీలకేనో ఒబోహాన్సి మీ మహపులువటు సుదుసు కెనిక్ నెమీ కీల గెరహువ. ఎదగొట సామాన్య లోకే ధర్మయక్ నెతి కెనికుట పేన్ని దుఃఖే నిమావని మీ ఏ ఆసాకరాన్ని దుఃఖట కినిక్ కానపులో నేనే అపి ఆసాకరాన్ని సెపవలకి ఎలా అపి ఆశా ఈ సెపవలకి ఎలా నము హా ఈ సెపవలట ఆశా నం బోమ సెపవత్తును జీవిత ఎక్కువ ఎలాట తీండోనని సెపవలట నం అపి ఆసాకరాన్ని సెపవత్తును జీవితే కీలక ఎక్కువ ఎలాట లభిల తీండోనని ఏమి కాక నేను ఇన సెపవత్ జీవితే కీలక కపిట హంబేలానే. దెన్ మీ దేశనావి టికాక్ మాతృక గెంబురు నవ్వు మీ ఆయట ధర్మజ్ఞాని టికా కడునిసా మం హిమిం కియనో. మీకు తిని పంచ ఉపాదాన స్కందేహ దుఃఖ సత్య టికాక్ శివమ్మ విగ్రహకరాన్ని కీల మాతృకావతి అని ఎతడు పంచస్కందేకి అని ముఖ సరలోకి అని మీ తరుణలమ్మ మేము తేరినా తినిసా పంచస్కందేకి అని రూపస్కందయ వేదనాస్కందయ పహాయిని పంచకి అని సంజ్ఞాస్కందయ సంకారస్కందయ విజ్ఞానస్కందే కీల స్కంద పహత్తి స్కందకి అని మునవాటది స్కందకినికి తేరు ముగద్దన్నది స్కందకి అని గొడకి అని ఇకట గొడక్కి అని ఇకట అవి గొడవల్గహాన్ని వెలి గొడవల్గహాన్ని ఇవగ స్కంద కీనికే తేరుమ తమాయి గుడక్ కీనిక ఇతడు పంచస్కంద ఏకే కద్దు ఓ మీ స్కంద గుడక్ పహేవ గుడక్ పహేవ గొడవలు 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 తీను ఇతడు మీ పంచస్కంద మీకు వచ్చిన బలన శివంద కీను అన మీ రూపస్కంద ఏకే అని మీ అప్పిట పేన బొడి ఇకట మీ పేన කන්නඩි ඉස්සරහට ගියම් පේන්නේ. ඒක තමයි උපස්කන්ධය. ඒතර වේදනාස්කන්ධය කියලා කියන්නේ, වේදනාස්කන්ධය කියලා කියන්නේ අපි විඳින්නේ එක එක ඒවා. ඒතර වේදනාස්කන්ධේ පෙන්වන්න පුළුවන්ද? මේ බලන්න මගේ වේදනාව කියලා කාටවත් පෙන්වන්න පුළුවන්ද? කාටවත් පෙන්වන්න බෑ. වේදනාස්කන්ධේ කාටවත් පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඇයි පෙන්වන්න බැරි වේදනාව? දැන් රූපේ පෙන්වන්න බැරිද? මේ බලන්න මගේ කොණ්ඩේ, මේ බලන්න මගේ ඇස් දෙක, මේ බලන්න මගේ නියපොතු, මේ බලන්න මගේ හැම, මේ බලන්න මගේ අඟපසඟ, මම ලස්සනයිද කියලා බලන්න කී කියා හැරි හැරි පෙන්වන්න බැරිද? රූපස්කන්ධේ පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ රූපය ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි, ගෝචරයි. වේදනාව පෙන්වන්න පුළුවන්ද? බෑ. වේදනාව පෙන්වන්න බෑ. වේදනාව කියන එක සිතේ තත්ත්වයක්. වේදනාව කියන්නේ හිතට අදාළ දෙයක්. ඒක එක්තරා හැඟීමක්. අනික තමයි මේ සිතේ තත්ත්වයන් කියලා කියන්නේ ඒක බෙදා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තව කෙනෙක් එක්ක ඒක ක්ෂයා කරගන්න බෑ. ඇයි? මේ සිතේ තත්ත්වය ඇති වෙලා නැති වෙලා යනවා. ඒක බෙදාගන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. අපේ හිත කියන එක හැම වෙලාවකම බිඳෙනවා. සමහර මිනිස්සු කියනවා නේද, මගේ හිත දැන් බිඳිලා තියෙන්නේ කියලා. හැම වෙලාවකම හිත බිඳෙනවා. බිඳිලා ආය අලුතෙන් හට ගන්නවා. ආය බිඳෙනවා, ආය අලුතෙන් හට ගන්නවා. සිතේ ස්වභාවය ඒක. එහෙනම් වේදනාව කියන එක බෙදාගන්න බෑ. සමහර අය කියනවා නේද, ඔයා බය වෙන්න එපා, අපි ඉන්නවාගේ දුක බෙදාගන්න කියලා. කාටද පුළුවන් දුක බෙදාගන්න? මතක තියාගන්න, දුක බෙදන්නත් බෑ, සැප බෙදාගන්නත් බෑ. ඒක බෙදාගන්න බැරි එකක්. මම්මි කියන එක පුළුවන් නම් හොඳට තේරුම් ගන්න. මම්මි බොහොම සරලව පුංචි දරුවන්ට කියනවා වගේ මේ කියන්නේ. මොකද මෙතන ඉන්න අයට ධර්මඥානය අඩු නිසා. ඒතර අඩුයි කියලා කොහොමද දන්නේ කියලා මගෙන් අහන්න එපා. මොකද ආපු ගමන් දන්නවම. ඇවිල්ලා වාඩි වෙනකොට දන්නවා ධර්මඥානය. ඉතින් අපි ධර්මදේශනා මේ ධර්මාසනෙම කොච්චර කරලා ඇද්ද? එනකොට දන්නවා. ඒකෙන් ඕගොල්ලන්ට ගරහවට එම නෙමෙයි කියන්නේ. ඉතින් ඒක අපේ එක. ඉතින් අපිට ධර්මයේ ස්වභාවය. ඉතින් අපිට සමහර දේශනා අපිට මතක නෑ. අපිට ඔට වෙලාවක් තිබ්බේ නෑ. කොහොම වුණත් අපි ටික ටික ධර්මයේ ඇතුළට ගන්න ඕනනේ. මේ ආපු එකම ඇති. මේ ආපු එකමත් ප්‍රශංසා කරන්න ඕන එක. ඒ ධර්මයේ උදෙසානේ ආවි. උදේ ලෑස්ති උනේ ඇඳුම් ගන්න යන්න නෙමෙයිනේ. කාලා බීලා ඉන්න නෙමෙයිනේ. උදේ ලෑස්ති වුණේම ධර්මයේ වෙනුවෙන්. වාහනේට හරි බස් එකට හරි ගොඩ වුණේම ධර්මයේ වෙනුවෙන්. කොණ්ඩෙ පීරුවේ ධර්මයේ වෙනුවෙන්. උදේ කනකොට ධර්මයේ වෙනුවෙන් කියලා අදහස තිබ්බේ. ඉතින් කොච්චර දෙයක්ද? ධර්ම අවබෝධය අපි පැත්තකින් තියමු. ධර්මයේ උදෙසා පියමන් කරපු එක. ධර්මයේ වෙනුවෙන් ආපු එක. මේ පුංචි දුව ඇවිල්ලා ධර්මයේ වෙනුවෙන් වාඩි වෙච්ච එකයි බණ තේරෙන්නේ නැහැ. මේවා මේ අපි ලොකු අයටත් තේරෙන්නේ නැති එක. මේ පොඩි ළමයිට තේරෙයිද? නෑනේ. මේ ධර්මයේ වෙනුවෙන් ඇවිල්ලා වාඩි වෙච්ච එක. ධර්මයේ වෙනුවෙන් ඇවිල්ලා බොහොම සංසුන්ව දඟලන්නේ නැතුව මේ පොඩි දුව ඉන්නේක. ධර්මයේ වෙනුවෙන් ඉන්නේ. ඒකම ධර්මයට කිට්ටු වෙන්න උදව්වක්. ඇයි? අපි කෙලෙස් උදෙසා, රාගේ උදෙසා, දේසේ උදෙසා, මොහයේ උදෙසා, තණ්හා උදෙසා වැඩ කරන જાතියක් ධර්මයේ උදෙසානේ ආවිල්ලා තියෙන්නේ. ධර්මයේ උදෙසා පියවන් කරේ, ධර්මයේ උදෙසා වේ, ධර්මයේ උදෙසා කෑම කෑ. උදෙන්ම නැගිට්ටි ධර්මයේ උදෙසා. දැන් මෙහෙට මේ වෙලාවට එනවා කියන්නේ කුරුණෑගල ඉඳලා එන්න එපාය. නාගොල්ලාගම කියන්නේ කුරුණෑගලටත් එහා පැත්තේනේ. ඇතූලකනේ තියෙන්නේ. ධර්මයක් නෑ ඒ පැත්තේ. පන්සල් විතරයි තියෙන්නේ. මං ගිහින් තියනවා. ධර්මී නෑ. මං ගිහින් තියනවා ඇතුලේ තියෙන්නේ. මං ගිහින් තියනවා ධර්මේ නැහැ. මං ධර්මේ නැති දැක්ක එක පැත්තක් ඒක. දැන් වාසනාවකට මේ මව්වරු එහෙම මේ ප්‍රඥානාලිකා වගේ නාලිකා වලින් බණ ටිකක් අහගෙන පේ පන්සල් වල නැහැ ධර්මී. මම එකපාරක් ගියා කම්පා වුණා මම ඒ ගියාට පස්සේ. මට හරි සංවේගයක් ඇති වුණා එක පන්සලක බණකට ගියාම. ධර්මේ නැහැ. තියෙන්නේ පාන්සකූල දිනේවයි. හත් දවසට මොනෝhari ඇවිල්ලා පන්සලේ හරු කියලා යනවා. ඊට පස්සේ හත් දවසට දානි දෙනවා. අහිංසක මිනිස්සු ඉන්නවා ධර්මී නැහැ. එනිසා අපි මේ නාලිකාවල පින් දෙන්න ඕන. ඇයි? තමන්ගේ අස්මානේට ධර්මය අරන් ආවට. ලංකාවේ බෞද්ධ නාලිකා අස්මානේට ධර්මය අරන් ආවට පින් දෙන්න ඕන. ඇයි පන්සලෙන් ධර්මය ඇහුන්නේ? ඊට පස්සේ බණගෙදරකදී ධර්මය ඇහුන්නේ එක පුද්ගලික කතා, එක්ක කවි. හරි, ඕව තමයි ඇහින්නේ. එක්ක පූජා. ඕව විතරයි. අපිට අපේ ඇතුළ ගැන කිව්වේ නැහැ. යථාර්ථය ගැන කිව්වේ නැහැ. දුක ගැන කිව්වේ නැහැ. කර්මය ගැන කිව්වේ නැහැ. කාමයන් ගැන කිව්වේ නැහැ. ඒ වගේ ආදීනව ගැන කිව්වේ නැහැ. ආස්වාදයේ ස්වභාවය කිව්වේ නැහැ. ඒ වගේ අනිත්‍යතාවය ගැන කිව්වේ නැහැ. නිකන් උඩින් කතා කරලා ගියා. ඒ නිසා ඔය පින්නතුන්ලා ආපු එකත් හොඳයි. වාඩි වෙච්ච එකත් හොඳයි. ඒ නිසා මේ කතාව හොඳට ඔළුවට දාගෙන යන්න ඒක වටිනවා. මොකද මේ මාතෘකාවේදී පංච උපාදානස්කන්ධය සහ දුක්ඛ සත්‍ය සියුම්ව විස්තර කරන්න කියනවා. එතකොට දැන් රූපස්කන්ධය කියන්නේ මේ අපිට පේන එක. වේදනාව කියන්නේ සිතේ හැඟීමක් ඒක. ඒ කියන්නේ කවුරු හරි කිව්වොත් එහෙම ඔයා බය වෙන්න එපා ඔයාගේ දුක බෙදා ගන්න මං ඉන්නවා කිව්වොත් කරුණාකරලා යන්න කියන්නේ. ඇයි? අම්මටවත් දුක බෙදා ගන්න බෑ. තාත්තටවත් දුක බෙදා ගන්න බෑ. දරුවන්ටවත් දුක බෙදා ගන්න බෑ. මොකද බෙදා ගන්න වෙලාවකුත් නැහැ. ඇයි වෙලාවක් නැත්තේ? සිත වහා බිඳෙන සුළු දෙයක්. පරිස්සම් කරගන්න ඕන එක. ගහලා තියෙනවනේ ධර්මයේ මේ වහා ගිනි ඇවිල්ලෙන සුළුයි පරිස්සම් වෙන්න කියලා එහෙම. ඒ වගේ මේ සිත කියන්නේ වහා බිඳෙන සුළු එක. එච්චර වේගෙන් බිඳෙන ලෝකෙ මොකක්වත් නැහැ පින්වත් නී. එච්චර වේගෙන් බිඳෙනවා පරිස්සම් වෙන්න ඕන. ඇයි? ඔය බිඳෙන සිතකට තමයි වටිනාකම දීලා තියෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් අලුතෙන් ආසාව එන්නේ. අර පරණ තිබ්බ ආසාව නිරුද්ධ වෙලා නෝ අලුතෙන් අලුතෙන් ආසාව වෙනවා. කිසි මිනිහෙක් විශ්වාස කරන්න එපා. කිසි කාන්තාවක් විශ්වාස කරන්න එපා. ලෝකෙ පිළිවෙල මඳහත් වෙන්න. විශ්වාස කරන්න පුළුවන් ලෝකයක් නෙමෙයි. කොහොමද විශ්වාස කරන්නේ? එච්චර වේගෙන් බිඳෙන හිතක් නම් ලෝකෙ විශ්වාසයක් නොතිය ඉන්න ඉන්න දුක නෑ. විශ්වාස කරන්න කරන්න දුක. හොඳට බලන්නකෝ. ලෝකෙ විශ්වාස කළා නම් ඒ විශ්වාස කරපු නිසාම නිමිද අඬන්න උනේ. වැළපෙන්න උනේ, සෝසුසුම් හෙලන්න උනේ, කඳුළු සලන්න උනේ, අඬන්න උනේ, දොඩන්න උනේ. ඇඳවල් බදාගෙන මිනිසුන්ට කෑ ගහලා අඬන්න උනේ කාමරයේ දොර වහගෙන. පොළොවේ පස් කකා අඬන්නේ මිනිස්සු. පපුවට අද්දකින් ගහගෙන අඬන්නේ. විශ්වාසය තිබ්බ නිසා. මේ විශ්වාසය තිබ්බ ලෝකේ වැටෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට දරන්න බෑ. ලෝකෙ මත විශ්වාසය තියෙන එක බුද්ධ ශාසන ක්‍රමයේ නෙමෙයි. ලෝකේ අවබෝධ කරගන්න එකයි බුද්ධ ශාසන ක්‍රමය. මොකද බුද්ධ ශාසන ක්‍රමයේ ආව ලෝකේ අවබෝධ කරගන්න එක. විශ්වාසය තියන්න එපා ලෝකේ. එක කාන්තාවක් මතවත් විශ්වාසය තියන්න එපා. පුරුෂයෙක් මතවත් විශ්වාසය. ඇයි? විශ්වාස කරන්නේ කොහොමද? එච්චර වේගෙන් බිඳෙන සිතක් නම් අපි ඔක්කොටම තියෙන්නේ. විශ්වාස කරන්න බෑ. පින්වත්නි, වේදනාව කියන්නේ සිතේ හැඟීමක්. ඒතර වේදනා ස්කන්ධය කියන්නේ මොකද්ද? වේදනා ගොඩක් හිතේ හට ගන්නවා. අන්න ඒකයි. එකක් දෙකක් තුනක් හතරක් පහක් නෙමෙයි. වේදනා ගොඩක් හට ගන්නවා. ඒතර වේදනාව ගලන පැති තියනවා හයක්. වේදනාව වෙන පාරවල් හයක් තියනවා. ඒතර වේදනාව වෙන පාරවල් හයක් තියනවා. සමහර රූප දැක්කාම ඇති වෙන වේදනාවක් තියෙනවා. එකයි. සමහර ශබ්ද ඇහුවාම ඇති වෙන වේදනාවක් තියෙනවා. දෙකයි. ගඳ සුවඳ දැනෙනකොට ඇති වෙන වේදනාවක් තියෙනවා. සුවඳ නම් සැප වේදනාවක්. ගඳයි නම් දුක් වේදනාවක් උපදිනවා හිතේ. අමනාපකමක් එනවා. එතකොට දිවට රස දැනෙනකොට ඇති වෙන රස කෑමක් නම් සැප වේදනාවක්. රස නැත්තම් දුක් වේදනාවක් උපදිනවා. දෝමනස්සයක් ඇති වෙනවා. පහස මේ ඇඟට පහස දැනෙනකොට සමහරලට සැප වේදනාවක් ඇති වෙනවා. මේ මොඳට අතගාද්දි නිින්ද යන්නේ එකද? එවන තදින් කොනිටනකොට කෑයක් ගහලා දෝමනස්සයක් ඇති වෙලානේ නැගිටින්නේ. දුක් වේදනාවක් ඇති වෙනවා. මේ පහස නිසා සැප වේදනාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් ඇති වෙනවා. ඒක රාතනන්සිටත් ඇති වෙනවා. රාතනන්සිටත් දුක් වේදනාවක් ඇති වෙන එක නවතිනවද? නැහැ. ඉතින් මේ ඇඟ හැදිලා ඉවරයිනේ රහතන් වහන්සේකෙත්. රහතන් වහන්සේ රහත් වුණා කියලා අලුතෙන් ආය අලුතෙන් එකක් හැදෙන්නේ නැහනේ. හැදිලා නෙතියෙන්නේ. රහතන් වහන්සේටත් මේ කාය සම්පස්සේ නිසා දුක් වේදනා හට ගන්නවා. ආය අපිට පුළුවන් විඳින්න පුළුවන් ඕන බලන්න දැක්ක පරණ දැකපුවා ගැන විඳින්න පුළුවන්. ඒවා මේ ගිය මහසී දැකලා තියෙන්නේ. කල්පනා කර කර කල්පනා කර කර විඳින්න පුළුවන්. ඒකනේ සමහර මිනිස්සු තනියෙන් hina වෙනවා දැකලා තියෙනව නේද? ඒ තනියෙන් hina වෙන පිස්සු නෙමෙයි. මනෝ සම්පස්යෙන් ඔය ආස්වාද ගලලා තියෙන්නේ. එතකොට ඇයි ඔය තනියෙන් hina වෙන්නේ කියලා අපි ඇහුවොත් අපි අහනව නේද? මොකද තනියෙන් hina වෙන පිස්සුද කියලා අහනව නේද? පිස්සු නෙමෙයි. එතකොට එයා කියනවා නෑ මට අන්න අරක මතක් වුණා, මේක මතක් වුණා, ඒක මතක් වුණා කියලා මතක් වෙච්ච ඒවා කියනව නේද? එයා මනසින් ඒක ස්පර්ශ කරලා තියෙන. එහෙනම් තව එකක් තියෙනවා මනෝ සම්පස්සේ නිසා උපදින සැප වේදනා. එතකොට මේ විදියට සැප වේදනා විතරක්ද පින්වත්නි හටගන්නේ? නෑ දුක් වේදනාත් හටගන්නවා. ඒකනේ මිනිස් පරණ ඒවා ගැන කල්පනා කර කර කඳුළු සලන්නේ. පරණ ඒවා ගැන කල්පනා කර කර කඳුළු සලන්න මිනිසුන්ට පුළුවන්. ඇයි ඔය අඬන්නේ? ඇයි මොකද්ද උනේ? කිසි දෙයක් වෙලා නෑ ඒ වෙලාවේ. කවුරුවත් මොනවත් කියලත් නෑ. වැරදි විදෙන් පරණ දෙයක් නිසා. එහෙනම් පින්වත්නි මේ වේදනාව ගලන පැති හයක් තියෙනවා. සැප වේදනා දුක් වේදනා ආදී ගලන පැති හයක් තියෙනවා. හය පැත්තකින් වේදනාව ගලනවා. හැබැයි වේදනාව කියන්නේ අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. වේදනාව කියන්නේ අතේ තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හිතේ හටගන්න එක. එතකොට වේදනා ගොඩක් හට ගන්නවා. තවත් ගොඩවල් ගැන කියන්න පුළුවන්. සාමිස වේදනා හට ගන්නවා, නිරාමිස වේදනා හට ගන්නවා. ගොඩාක් කියන්න පුළුවන් වේදනාව ගැන. නමුත් වේදනාව දැන් කොහොම තේරුම් ගත්තාම ඇති. වේදනාව කියන්නේ ග්‍රහණය කරගන්න බැරි, අල්ලන්න බැරි, නවත්ත ගන්න බැරි එකක්. වේදනාව ආයිති සිතට. වේදනා ගොඩක් තියෙන නිසා අපි ඒකට කියනවා වේදනා ස්කන්ධ කියලා. ඊට පස්සේ තව ස්කන්ධයක් තියෙනවා සංඥා ස්කන්ධේ. මොකද සංඥා කියන්නේ? සංඥාව කියන්නේ මොකටද? සංඥාව කියන්නේ අඳුන ගන්නවා කියන එකට. සංඥාව කියන්නේ මොකද්ද? අඳුන ගන්නවා. හඳුන ගන්න පුළුවන්. දැන් සද්ද අඳුන ගන්න පුළුවන්. ආ ඔය කියන්නේ අහවල් දේ, ඔය කියන්නේ අහවලාට, ඔය කියන්නේ මේ දේ කිය අඳුන ගන්න පුළුවන්කම. එතකොට අඳුන ගන්න දැන් සද්දේ ඇහෙනකොට අඳුන ගන්න පුළුවන්ද කනට? කනට අඳුන ගන්න පුළුවන්ද? කනට අඳුන ගන්න බෑ. ඇයි කනට අඳුන ගන්න බැරි? කන ශබ්දයේ ගෝචර වීමේදී උදව් කරනවා විතරයි. අඳුනගන්නේ සිතින්. අඳුනගන්නේ කොහෙන්ද? සිතින්. එතකොට කනින් ඇහෙන ශබ්දය අඳුනන්නේ සිතින්. කනට පුළුවන් මේ වෙලාවේ ශබ්දයේ ගෝචර වීම කියන අත්දැකීම මත ඉන්න විතරයි. ශබ්දේ අඳුනගන්නේ සිතින්. ඒ අඳුන ගැනීමට අපි කියනවා මොකද්ද? සංඥාව කියලා. අඳුනගන්න එකට කියන්නේ මොකද්ද? සංඥාව. ඊට පස්සේ තව ඊළඟ එක මොකද්ද? සංකාර. මොකද්ද සංකාර කියන්නේ? මන් දැක්ක පෞගී කාලේ එක්කෙනෙක් කියනවා සංකාර ගැන. එයා කියනවා සංකාර කියන්නේ මේ කිසිම මේ සංකාර කියන්නේ එකම ස්වභාවයේ පවතින දෙයක් විදියට විස්තර කරනවා. සංකාර විවිධ විදියට බුදුරජාණන් විස්තර කරලා තියෙනවා. සංකාර විවිධ විදියට විස්තර කරලා තියෙනවා. එතකොට සංකාර කියන්නේ මෙතන සංකාර කියන්නේ සිතුවිලි වලට. එතකොට සිතුවිලි කියන ඒවා අයිති කොහෙටද? මේ ඇඟිලි වල සිතුවිලි හට ගන්නවද? මේ අතේ පයේ හට ගන්නවද? සිතුවිලි හටගන්නේ කොහෙද? සිතේ. සිතුවිලි හටගන්නේ සිතේ. එතකොට සිතේ සිතුවිලි හටගන්න ඉබේම හටගන්නවද සිතුවිලි? ඉබේම හටගන්නේ. එක්කෝ දකින දෙයක් නිසා සිතුවිලි හටගන්නවා. එක්කෝ ඇහෙන දෙයක් නිසා සිතුවිලි හටගන්නවා. එක්ක අපිට දැනෙන දේවල් නිසා සිතුවිලි හට ගන්නවා. මේ කියන්නේ නහයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රහ දැනෙනවා. දැනෙන දේවල් නිසා සිතුවිලි හට ගන්නවා. ඒ වගේම සිතුවිලි උපද්දව ගන්න පුළුවන් අර පරණ ඒවා නිසා ඉස්සරහට අත් දකින්න ඉන්නේව දැන් සමහර මිනිස්සු කරන්න ඉන්නේව දැන් හිත හිත ඉන්නේ ඒවා වෙලා නැහැ ලබන අවුරුද්දේ කරන්න ඉන්නේ තව අවුරුදු පහකින් එයා කරන්න ඉන්නේ එතකොට තව අවුරුදු පහකින් කරන්න ඉන්නේ ගැන එයා දැන් සිතුවිලි උපද්දවනවා එතකොට එනම් සිතුවිලි හටගන්නේ සිතේ ඒ සිතුවිලි වලට ධර්මී පාවිච්චි කරපු වචනේ මොකද්ද මොකද පාවිච්චි කරේ සංකාර සංකාරස්කන්ධය කියන්නේ මොකද්ද සිතුවිලි ගොඩක් හට ගන්නවා එකක් දෙකක් තුනක් හතරක් පහක් නෙමේ කෝටි ගාණක් සිතුවිලි ගලනවා හිතට කෝටි ගාණක් සිතුවිලි ගන්නට ගන්නවා එතකොට මේ දැන් විඥාණය එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන විඥාණය කියලා කියන්නේ විජානාති කියන එක විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථය එතකොට ඇහෙන එක විශේෂයෙන් දැනගන්නවා චක්කු විඥාණයෙන් මේ පේන එක ඇහෙන එක විශේෂයෙන් දැනගන්නවා සෝත විඥාණයෙන් ඇහෙන ශබ්දේ ග්‍රහණය වීම පිණිස බලපාන සිතේ එක්තරා ප්‍රවාහයක් තියෙනවා ඒක ග්‍රහණය කරගන්න බෑ නැත්තම් දැන් ඇහැට ග්‍රහණය කරගන්න බෑ දැන් නිදා ඔයාලා දැකලා තියෙනවද නිදාගෙන ඉන්න ඇස් අරගෙන මිනිස්සු ඇස් අරලා නිදා ගන්නවා දැකලා තියෙනවද සමහර ඇස් දෙක පියාගන්නේ නමුත් එයාට රූප ගෝචරයිද ඇස් අරගෙන නිදාගත්ත මිනිහෙක් ළඟට එබිලා බලන්න එයාට පේනවද කියලා එයාට පේන්නේ නැහැ ඇයි ඒ චක්කු විඥාණය කියන එක පහළ වෙලා නැහැ ඉන්සයිඩ් විශේෂයෙන් දැන ගන්න බෑ ඇහැරිලා තියෙනවා එහෙනම් විඥානේ කෘත්‍ය තමයි විශේෂයෙන් දැන ගන්න කම එතකොට රූපය කියන්නේ මොකද්ද මේ අපිට පේන එක රූප ගොඩාක් තියෙනවා මේකේ රූපස්කන්ධ කියන්නේ ඒකයි රූප ගොඩාක් තියෙනවා රූප තියෙන්නේ කලාප විදියට රූප තියෙන්නේ රූප ගොඩක් මේකේ තියෙන්නේ රූප කලාප රූප කලාප විදර්ශනාව කියලා තියෙන එකෙන් තමයි හුඟක් හොඳට පේන්නේ කොච්චර රූප ගොඩකින්ද මේ රූපේ හැදිලා තියෙන්නේ කියලා හැම වෙලාවකම මේ රූපේ වෙනස් වෙනවා ඒක අපිට පේන්නේ නැහැ හැම වෙලාවකම අලුතෙන් රූපේ උපදිනවා පේන්නේ නැහැ ඒකනේ කාලයක් ගියාම වයසට ගිහින් පේන්නේ අලුතෙන් උපද්දවල රූපේ ඒ කාලයක් ගියාම පේන්න ගන්නවා අලුත් රූප උපදිනවා කාලයක් ගියාම පේන්නේ එහෙනම් රූපස්කන්ධය කියන්නේ මොකද්ද රූපස්කන්ධය කියන්නේ මේ පේන එකට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වේදනාව සිතේ හට ගන්න එක අඳුන ගන්න එක සංඥාව සිතේ සංස්කාර සිතේ විඥානයත් සිතට අදාළ තත්ත්වයක්. එතකොට මේමයි හැම එකම ගොඩක් හට ගන්නවා. එකක් දෙකක් තුනක් නෙමෙයි. ගොඩක් හට ගන්නවා. එතකොට මේ හට ගැනීම තමයි දුකේ ඉපදීම. දැන් පින්වත්නි හොඳට බලන්න රූප දැන් ඔගොල්ලෝ දෘෂ්ටි මාත්‍රේ පේනකොට මේ පහම හට ගන්නවා. පේන එක ඇතුලේ දෘපේන මට්ටම තුල ඕගොල්ලන්ට රූප දකින මට්ටම තුල මේ පහම හට ගන්නවා චක්කු විඥානේ පහළ නොවුනොත් රූප පේන්නේ නැහැ සංඥාව හට නොගත්තොත් රූප අඳුන ගන්න බෑ රූපේ අඳුන ගන්න බෑ සංඥාව හට නොගත්තොත් අඳුන ගන්න බෑ රූප දකින රූපයේ සම්බන්ධ නිකන් හරිම මනාපකමක් එනවා වේදනාස්කන්ධය හටගෙන දකින රූපයේ සම්බන්ධ සිතුවිලි ගලනවා සංකාරස්කන්ධය හටගෙන රූපය අඳුනා ගත්තේ ඇහින්නේ මේ චක්කු විඥාන සිතින් එහෙනම් මේ පහ තමයි හැම පේන වෙලාවකම මේ පහ හටගෙන බිඳිල යනවා හැම ඇහෙන වෙලාවකම මේ පහ හටගෙන බිඳිල යනවා හැම දැනෙන වෙලාවකම මේ පහ හටගෙන බිඳිල යනවා හැම සිතුවිලි මාත්‍රයකම මේ පහ හිතන චින්තනාර්ථය තුළ හැම වෙලාවකම මේ පහ හටගෙන නිරුද්ධ වෙලා යනවා මේක තමයි අපි තුල වෙන්නේ පින්වත්නි මෙන්න මේ හටගෙන බිඳිල යන එක හටගෙන බිඳිල යන එක මොකද්ද වෙන්නේ හටගෙන බිඳිල යන එක මේ හටගෙන බිඳිල යන එක දකින්න හැකියාවට තමයි යථා භූත ඥානය කියන්නේ නමුත් අපිට තේරෙන්නේ හටගෙන බිඳිලා යන ආකාරයින්ද? නෑ, අපට පේන්නේ මේවා අඛණ්ඩව පවතින. ඒ කියන්නේ අපි පාලනය කරන්න හදන්නේ මේවා. මේවා හටගෙන හටගෙන බිඳිලා යනවා පින්නත්. හැම වෙලාවකම මේවා හටගෙන බිඳිලා යනවා. ඒ හටගෙන බිඳිලා යන බව දකින්න හැකියාවට අපි කියන්නේ මොකද්ද? යථාභූත ඥානය කියලා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ ටික හටගෙන 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 බිඳිලා යන එක දකි බිඳිලා යන බවට තමන් තුළ උපදිනවා නම් යම් ඥානයක්, ඒ ඥානයට අපි මොකද්ද කියන්නේ? කියන්නේ ඒකට මොකද්ද කියන්නේ? යථාභූත ඥානය. ඒ යථාභූත ඥානය හටගත්තට පස්සේ වටිනාකමක් එන්නේ නැහැ ලෝකේ ගැන. ඇයි? හටගෙන බිඳිලා යන්නේ වට වටිනාකමක් එන්නේ නැහැ. හටගෙන දැන් අපිට වටිනාකමක් එන්නේ ලෝකේ ගැන ඒවා හටගෙන බිඳිනවා කියලා අපිට දැක්මක් නැහැ. දැන් බලන්න අපගේ බුද්ධ ශාසනේ වැඩ හිටියා ස්වාමිනාස නමක්. ඒ කාලේ මේ හරි මාන්නක්කාරයි බුදුරජාණන් වහන්සේගේ මව්ගම, මේ උන්වහන්සේගේ මුල් ගම්බිම් කොහෙද? කිඹුල්වත. එතකොට බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩියේ නෑ ආවට ගියාට. බුදුරජාණන් වහන්සේ එහෙම කිඹුල්වතට වැඩියේ නෑ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩියේ වඩින්ට වෙලා වෙනකම් බලාගෙන හිටියා. නැයි මේ සාක්කියව කියන්නේ ටිකක් මාන්නක්කාරය. බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන යන්නට කණ්ඩායම් ගානක් එවලා තියෙනවා. කණ්ඩායම් ගානක් සුද්ධෝදන රජුරු එවලා තියෙනවා. අනේ මගේ පුතා බුදු වෙලාලු කියලා කණ්ඩායම් ගානක්. ඒ ඔක්කොම ආය ආවිනේ. ඒ කවු 10000 ගාන එව්වා. ආවෙ නෑ එක මනුස්සෙක්වත්. කණ්ඩායම් 10000 එව්වාවෙ නෑ. එයාට හිතුණා නේ මගේ පුතා මාව බලන් ඉන්නේ නැති වෙයිවත් කියලා. එක්කෙනෙක් හිටියා කාලුදායි කියලා ඇමතිවරයෙක්. මොකද්ද එයාගේ නම? කාලුදායි. එයාට කිව්වා පුතේ මට දැන් කවුරුවත් විශ්වාස නෑ. මට තියෙන අන්තිම අවස්ථාව ඔයා විතරයි. ඔයා ගිහින් මගේ පුතාව කිඹුල්වතට එක් කරගෙන ඉන්න. තාත්තා කෙනෙක්ගේ බලාපොරොත්තුවක් නේ. මගේ පුතාව මේ කිඹුල්වතට එක් කරගෙන ඉන්න කිව්වා. ඉතින් කිඹුල්වතට එක් කරගෙන ඉන්න කියලා අර මේ කාලුදායි ඇමතිවරයාට කිව්වම එයා කිව්වා රජතුමනි මම පොරොන්දු වෙන්නම්. හැබැයි මට පැවිදි වෙන්න අවස්ථාව දෙන්න කිව්වා. මටේ මං පැවිදි වෙලා මං එක්ක ඊට පස්සේ මේ කාලුදායි ඇමතිවරයා විශාල පිරිසක් එක්ක බුදුරජාණන් ළඟට ගියා. ගිහින් උන්වහන්සේ ළඟ පැවිදි වුණා. ටික කාලෙකින් රහත් වුණා. වැඩි කාලයක් ගියේ නෑ රහත් වුණා. රහත් වෙලා බුදුරජාණන්සීට කවදාවත් මතක් කළේ නෑ දැන් ස්වාමිනී තාත්තන්න බලනින්න ඔබ වහන්සේ වඩිනකන් වඩිමු කිව්වේ නෑ සද්ධාවට. දවසක් බුදුරජාණන් ළඟට ගිහින් මාර්ග මඟ වර්ණනා කළා. ස්වාමීනි මේ කුඹුරු හොඳට පූදිනවා. කුඹුරු ටික හොඳට පීදීගෙන එනවා. හරියට ඔබ වහන්සේ පිළිගන්නෝ වගේ. බලන්න වර්ණනාව. වඩින්න කියලා කිලින්ම කිව්වේ නැහැ. කිව්වා මේ කුඹුරු හොඳට පීදිලා මේ ගස්වල පල දරලා ගස්වල ගෙඩි දරලා ලස්සන්ට මේ මාර්ගයේ මල් පිපිලා හරියට ඔබ වහන්සේව මාර්ගයට පිළිගන්න වගේ නිදුකානන් වහන්ස ඔබ වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මාර්ගයේ වඩිනකොට සාක්‍යන් ඔබ වහන්සේව දැකගනිත්වා. බලන්න එක පාර කිව්වේ නෑ ඔබ වහන්සේ වඩිනකොට සාක්‍යන් ඔබ වහන්සේ දැකගනිත්වා. ඔබ වහන්සේ කුඹුරු යාය මැදින් කේසර කඩා හැලෙන සිංහයෙක් වගේ වඩිනකොට ඔබ වහන්සේගේ ගිහි කල පරම්පරාව සාදුකාර දෙත්වා. මෙහෙම කියනකොට බුදුරජාණන් වදාලා කාලුදායි මේ කිඹුල් වතට වඩින්ට කාලයයි. බුදුරජාණන් භික්ෂු සංඝයා පිරිවරාගෙන පිණ්ඩපාතේ වැඩියා. පුදුමී කියන්නේ කිසිත් තැනකින් දානි වැළඳුවේ නැහැ. බුදුරජාණන්සේ මාස දෙකකට ආසන්න කාලයක් වැඩියා පයින්. දැන් ලංකාවේ බුදුහරු පහළ වුණා කියනෝ නේද කොටසක්. මාස දෙකක් පයින් වැඩම කරලා මව්ගමට. මාස දෙකක් පයින් වැඩම කරලා තියෙන්නේ. ඒ මාස දෙක පුරාවට පින්නත්නි මාස දෙකක් ලංකාවේ මේ කොනේ ඉඳලා කෙළවරට අනික් කොනට යන්නත් පින්නත්නි පයින් ඇවිදගෙන ගියත් සතියක් යයි උපරිම හේමී ගියත්. එනිසා එක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මෙහි කෙනෙක් නෙමෙයි කියලා. ඒක අවංකව පිළිගන්න එච්චරයි. කැමති නම් පිළිගන්න. බුදුරජාණන් මෙහි කෙනෙක් නම් ප්‍රශ්න එනවනේ. කෝ නිගණ්ඨනාද පුත් හිටපු තැන්? බුදුරජාණන් සමකාලීන හිටපු අය? කෝ නිගණ්ඨනාද පුත් කොහෙද හිටියේ? පකුද කච්චායන කොහෙද හිටියේ? සංජේ බෙල්ලට්ටි පුත් කොහෙද හිටියේ? බුදුරජාණන් හුදෙකලා චරිතයක් විදිහට අපිට කතා කරන්න බෑනේ. සමකාලීන ශාස්ත්‍රූරු කෝ අයාලගේ ආරාම? මතක තියාගන්න බුදුරජාණන් වහන්සේට ගඩොලින් ආරාම හදද්දී නිගණ්ඨනාද පුත්ට හදලා තියෙන ආරාම කිරිගරුඬ වලින්. ඇයි? එයාගේ අනුගාමිකව ගොඩාක් බිස්නස් කරපු අය වෙළඳාම් කරේ. මොකද ඒගොල්ලෝ කෝ කුඩුසි කර්මාන්තික කරන්න එපා සත්තු මැරෙනවා කියලා. පරම අවිහිංසාවාදීනේ අනුගමනය කළේ. ඒකනේ සමහරලාට නානෙක පවා සමහර වෘත සමාදන් වෙච්චයි බැහැර කළා. මොකද මේ ඇඟේ පවා සතු ජීවත් වෙන්න අයිති තියෙන්න ඕන වගේ පරම අවිහිංසාවාද. මේ ඇඟ පියදාන එක නා දූවිලි වලින් වැහිලා සමහර සාධුවරු අදත් ඉන්නවා. දූවිලි වලින් වැහිලා ඉන්නවා පිරිසුදු කරන්නේ ඇඟ. පරම අවිහිංසාවාදී බුදුරජාණන් වහන්සේ පරම අවිහිංසාවාදීක් නෙමේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කළ දේ මහා කරුණාවෙන් වදාරලා මේ සියුම්ව දුක හට ගන්න විදිහ වදාරලා දුක නිමා කරගන්න පාර පෙන්න පුත්තමේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ආර්ය සත්‍ය ඔස්සේ ජීවිතේ බලන්න කියා දුන්න උත්තමේ. දුක නිමා කරන රටාව වදාළ උත්තමේ. අපගේ බුදුරජාණන් වහන්සේ මේ විදියට කිඹුල් වතට මාස දෙකක් වැඩියා. ඒ මාස දෙකේම පින්වත්නි රජතුමන්ගෙන් දානි අරන් ආවා. මහා ඍද්ධිමත් සංඝ පිරිස අතර මේ කාලුදායි මහරහතන්සේ ඍද්ධිමත් කෙනෙක්. උන්වහන්සේ ගිහින් හැමදාමත් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රය දීලා රජතුමාට ඒ දානි ටික ගෙන දුන්න. බුදුරජාණන් වහන්සේ කොහින්වත් වැළඳුවේ නැහැ. මාස දෙකක් පියතුමාට කරන ගෞරවයක් විදියට තමන්ගේ රජගෙදරින් දන් රජුරු හරි සද්ධාවෙන් අහනවා, අද කොහෙද මගේ පුතා කොයි හරියට ඇවිල්ලාද අද කියලා. මඟ බලාගෙන හිටිය හැමදාමත් එර්ධියෙන් අභිඥා පාදක සමාධියෙන් නැගිටලා රහතන් වහන්සේ ගෙනලා පාත්‍රය දෙනවා. ඇවිල්ලා විස්තර කියනවා, අද අපගේ බුදුරජාණන්සේ අහවල් තැනට වැඩියා කියලා කියනවා. යම් මඟ බලන්නේ. එතකොට කිඹුල්වතේ අය දන්නවා බුදුරජාණන්සේ වඩිනකොට. ඇයි? දිග සැලැස්මක්. පොඩි සැලැස්මක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මාලිගාවට වඩනකොට මුළු මාලිගාවම ලෑස්ති අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිගන්න. නමුත් ශාක්‍යයන් හරි මාන්නකාරය. සමහර ශාක්‍යෝ ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආවේ නැහැ. යශෝදරාවත් පහළට ආවේ නැහැ. යශෝදරාවට පහළට එන්න කියලා කිව්වා. නමුත් ආවේ නැහැ. පිටස කිව්වා පහළට යන්න. ඔබේ ස්වාමියන්න පැවිදි වෙලා ඇවිල්ලා ඉන්නවා. ආවේ නැහැ. හොඳට ඇයිගේ ගුණධර්ම තිබුණා. අගෞරවයට නෙමෙයි, පුදුමාකාර උපේක්ෂාවකින් හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉහළ මාලයට වැඩියා. වැඩියාම ඉහළ මාලේ හිටපු අනිත් මේ බුදුරජාණන් වහන්සේ ගැන මේ යශෝදරාව ගැන භාග්‍යවතුන් වහන්සේට කරුණු කිව්වා. සුද්ධෝදන රජුරෝ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ හනසලු දරනවා කියන ආරංචියට ඇයි එදා ඉඳලා කසිසලු දැරුවේ නැහැ. එදා ඉඳලා හනසලු දැරුවේ. ඔබ වහන්සේ දුර්ගේශ්වරී කඳුපන්තියේදී එක වේලක් ආහාර ගන්නවා කියලා මේ යශෝදරාවට ආරංචියලා. එයා කවදාවත් තුන් වේලට ආහාර ගත්තේ නැහැ. මාගේ ස්වාමියා එක වේලයි ආහාර ගන්න කියලා, එයා එක වේලයි මේ දක්වාම ආහාර ගත්තේ එක වේලයි ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සටහන් අතගාලා අඬපු එකම ස්ත්‍රිය යශෝදරාව. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් කඳුලින් තෙත් කළ එකම ස්ත්‍රිය යශෝදරාව. ඒකයි අර රඹුකන සිද්ධාර්ථ හඳුරු ලියලා තියෙන ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ රහසේ හැඬුවා යශෝදරා කියලා. එයා හරියට බේලිච්ච කොළවල වගේ සරසර ගාලා හඬක් එන්නේ බේලිච්ච කොළවල. කටෝරයි බේලිච්ච කොළ. යශෝදරාව ඇඬුවේ පවා එහෙමයි. ඉතින් මේ බුළු බුද්ධ ශාසනයම ඇතුලේ බුද්ධත්වයේ පිණිස හරියට අනුග්‍රහ කළා යශෝදරාව. අපගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට උපකාරිතයි යශෝදරාව සසර පුරාවට. ඉතින් මේ ගමනේදී මම කියාගෙන ආවේ මේ සිද්ධියම නෙමෙයි. මේ ගමනේදී ඒ කාලේ හිටපු සමහර සාක්කිය ආවේ නැහැ. අනුරුද්ධ මහරතනසේ ඒ උන්වහන්සේගේ ජීවිතය ගැන මම කියන්න කාරණයක් අත්ති. ඒ උන්වහන්සේලා ආවේ නැහැ. සාක්කිය වංශය ආයින අනුරුද්ධ, ආනන්ද, බගු, කිම්බිල, දේවදත් ඔක්කොම සාක්කිය වංශිකයෝ. නිකං අය නෙමෙයි. දට කිරෙන් පැනියෙන් තෙලෙන් කාලා සුවපහසු ජීවිතයක් ගෙවපු, රත්තරම් පළඳාගෙන හිටපු, ඉතාම සුවපහසු ජීවිතයක් ගෙවපු අය ආවේ නෑ බුදුරජාණන් වහන්සේ ළඟට. නමුත් අවසානයේ බුද්ධ ශාසනයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මහණෙනි මේක දුකක්, මේ කාමයන් එක පැටලෙන එක දුකක්, මේ ස්කන්ධයන්ගේ නැවත නැවත හට ගැනීමක් වේද මේක දුකක්, නැවත නැවත භව කර්ම රැස්වීමක් වේද දුකක්, ඒකේ සැප හොයාගෙන ගියාට වැඩන්නේ හැමදාම දුක එච්චරයි. මේ සුඛ වේදනාව අභිනන්දනය කළාට වැඩක් නැහැ. කොයි මට්ටමින් වේදනාව හටගත්තත් දුකක්, සැප වේදනාව බිඳින එකම දුකක්, දුක් වේදනාව ආය ආය උපදින එකම දුකක්. තමන්තුල් නමන්ට ලෝකේ අලුතෙන් අලුතෙන් අඳුනගන්න, අලුත් අලුත් ඒවා අඳුනගන්න මිනිස්සු කැමතිද? සංඥා අලුතෙන් අලුතෙන් සංඥා හට ගන්නවට කැමති? පින්වත්නි, කොයි මට්ටමින් සංඥා හටගත්තත් ඒක දුකක්. මහණෙනි, මේ සංඥාව දුකක්, කාමයන් දුකක්, වේදනාව දුකක්, සංඥාව දුකක්. සිතුවිලි ගැලීමක් වේද ඒ සිතුවිලි ගැලීමම දුකක්. දුකක් මහණෙනි. මානිනි, මේ කාමයන් ගැන අවබෝධ නොකොලොත්, වේදනාව ගැන අවබෝධ නොකොලොත්, සංඥාව ගැන අවබෝධ නොකොලොත්, කර්මය ගැන අවබෝධ නොකොලොත්, දුක ගැන අවබෝධ නොකොලොත්, ජීවිතය ගැන අවබෝධ නොකොලොත්, මහණෙනි මේ කිසිදාක දුක ඉවර වෙන්නේ නැහැ මහණෙනි කියලා කියනකොට අර කාමයන් වලට වහ වැටිලා හිටපු, සුඛ වේදනාවට වහ වැටිලා හිටපු, අලුත් අලුත් ලෝකයේ හඹාගෙන ගියපු, අලුතෙන් අලුතෙන් කර්ම රැස් කරමින් පින මත යැපුණු මිනිස්සු බුදුරජාණන්සේගේ බුද්ධ ශාසන ඉස්සරහා දුක නිමා කරන්න කියලා හිතාගෙන හිටගත්තනේ පින්වත්නි. හිටගත්තා. ඒ හිටගත්ත බොහෝ දෙනෙක් පිරිනුවම් පෑවා. නිකම්ම ජීවිතය අතෑරියා නෙමෙයි. ඒගොල්ලෝ පිරිනුවම් පෑවා. කාමයන් ගැන පරිපූර්ණව අවබෝධ කළා. වේදනාව ගැන පරිපූර්ණව අවබෝධ කළා. සංඥාව ගැන පරිපූර්ණව අවබෝධ කළා. සංකාර ගැන පරිපූර්ණව අවබෝධ කළා. කර්මී ගැන පරිපූර්ණව අවබෝධ කළා. දුක ගැන පරිපූර්ණව අවබෝධ කළා. ඒ අවබෝධ කරපු මිනිස්සු කර්මී නිරුද්ධ කළා, දුක නිරුද්ධ කළා, වේදනාව නිරුද්ධ කළා, කාමයන් නිරුද්ධ කළා. සද්ධාතනිකෝ පහන් සිලක් නිවී යන්නාසේ නිවී ගියා. අවබෝධ කරපු අය විතරයි නිවුණේ. දැනුම රැස් කරපු අය නිවුන්නේ. රාගය, ද්වේෂය, මෝහය, ඡන්දය, නන්දිය, තෘෂ්ණාව ආදී නඩත්තු කරපු මිනිස්සු නිවුන්නේ. ඒගොල්ලෝ නිවුනේ නැහැ. නිවුනේ අවබෝධ කරපු මිනිස්සු විතරයි. බුදුරජාණන් වහන්සේ මේවා ගැන කියනකොට අර කාමයන්ට වහ වැටිච්ච මිනිස්සු කාමෙන් අතහැර දමා නැගිට්ට. ඒකනේ බුදුරජාණන් වහන්සේට අනුත්තර පුරිස ධම්ම සාරති වනසේක කියන්නේ. කෙලෙස් වලට අහුවෙච්ච මිනිස්සු කෙලෙස් ජාලයෙන් මිදුණා. කෙලෙස් එක ගැට ගැහිලා හිටපු මිනිස්සු කෙලෙස් අතහැර දමා බුදුරජාණන් වහන්සේ සමග නැගී සිටියා. ලෝකයට වටිනාකම දුන්න මිනිස්සු වටිනාකම සිතින් දෙන එකක් බව දැනගෙන සිතින් වටිනාකම නොදී තමන්ගේම සිත ගැන මැදහත් වුණා. තමන්ගේම සිතුවිලි ගැන මැදහත් වුණා. තමන්ගේම ස්කන්ධ ගැන තමන්ගේම සිතින් අභිනන්දනය කරපු මිනිස්සු තමන්ගේම ස්කන්ධ ගැන තමන්ගේම සිතින් මැදහත් වුණා. පින්වත් මැදහත් වුණා. ඉතින් අපේ ඔය දැන් අනුරුද්ධ බගු කිම්බිල දේවදත්ත වගේ අය එකට ඇවිල්ලා පැවිදි වුණේ. එකට ඇවිල්ලා පැවිදි වෙලා පින්වත් නී ටික කාලයක් යනකොට මේ අය නිකලෙස් වුණා. නිකලෙස් වුණා. ඒ බලන්න පින්වත්නි සම්පූර්ණ ජීවිතේ කන පිට හැරෙන විදිය අපූර්ව. බලන්න ලෝකෙට මේ ධර්ම අවබෝධයත් එක්ක ලෝකෙට වටිනාකම යන්නේ නැති විදිය අවස්ථාවට එකතු වෙන ලස්සන බලන්න. ඉතින් අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ උත්තමයෝ අරවග කසීසලු දරාගෙන රජගෙදරින් තුන් වේලට කෑම ටික කාගෙන හිටපු ඉතා සස්ත්‍රීක ජීවිතය අතහැරලා දාලා මාර්ගයට බැස්සට පස්සේ සමහරලාට පුංචි දෙයකින් ජීවිතේ ගෙව්වා. පුදුමාකාර හදවතේ තෙතමනයක් ආවා. ඒ තෙතමනිය හැදුවේ ධර්මයේ. අද මිනිසුන්ගේ හදවතේ තෙතමනයක් නැහැ. හරි අකාරුණිකයි. ළඟ ඉන්න කෙනාගේ දුක දැනින්නේ නැහැ. එයාගේ බඩගින්න දැනින්නේ නැහැ. තෙතමනයක් නැහැ. ඒයි ධර්මයේ මිය ගිහින්නේ ඇතුලේ. මේ ගොඩාක් දිනෙකට වෙච්ච ලොකුම හානිය තමයි තමන්ගේ ඇතුළාන්තයේ තුල ධර්මයේ මැරිලා. ධර්මයේ මැරිලා ඇතුලේ මැරිලා ධර්මයේ තියෙනවා ප්‍රබෝධමත්ව ධර්මයේ තියෙනවා නැවුම්ව තමන්ගේ ඇතුලේ ධර්මයේ මිය ගිහින් තමන්ගේ ඇතුලාන්තේ ඉරිතලා ගිහින් හර්ධ සාක්ෂිය ධර්මයට පැලවෙන්න ඉඩ නැහැ. ධර්මයට පැලවෙන්න තෙතමනයක් ඕන. ධර්මයට ආපු මිනිස්සු තෙතමනයක් තියන අය. ඒකනේ ඒ කාලේ අනුරුද්ධ මහරතනස ගැන කියද්දී අර මේ පිරිත් සූත්‍රයේ තියෙන හදයි අනුරුද්ධෝච හර්ද සාක්ෂිය අනුරුද්ධ වගේ හදවතේ තෙතමනයක් තිබ්බ. අර බලන්න අච්චර මාන්නක්කාර බුදුරජාණන්ස වැඩියම්ම බණ ටිකක් අහන්න එළියට බෑපු නැති සමා මේ කුමාරවරු බුදුරජාණන්සගේ ශාසනේ පිළිවෙත් පුරන්න ඇවිල්ලා ඉතාම ස්වල්ප දෙකින් පවා ජීවිතේ යැපෙන්න පුළුවන් මට්ටමට උන්වහන්සේලගේ ජීවිත සම්පූර්ණයෙන් පරිවර්තනය වුණා. එම් පරිවර්තනය කළේ ධර්මය. ඒ නිසා මේ තමන්ගේ පංචස්කන්ධය බිඳෙන බවම දකින්ද. ඒ බිඳෙන බව දකින්න දකින්න දුක නිමා වෙනවා. දැන් ඔය පින්නතුන්ලා ලෝකේ පස්සේ දුවන්නේ ලෝකේ රැස් කළාම ලෝකයේත් එකතු වුණාම දුක අඩුයි කියලා හිතාගෙනනේ. ඕගොල්ලන්ගේ අම්මගෙන් තාත්තගෙන් ආච්චිගෙන් සීයගෙන් ජීවිතේ අන්තිම කාලේ ඉන්න කෙනකින් අහන්න දුක අඩුයිද වාගේ දැන් කියලා. හිටියට වඩා දැන් හොඳයිද කියලා අහන්න නෑ පින්වත්නි. කවදාවත් ඔය ඉන්නවට වඩා හොඳ කාලයක් උදා වෙන්නේ අපි ඒක තේරුම් ගන්න ඕනේ. කොයි තරම් දේවල් ලැබුණත් හොඳ කල දසාවක් අපි කාටවත් උදා වෙන්නේ නෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න අපි තුල මා පුදුමාකාර ශක්තිමත් සියුම් අවබෝධයක් අපේ හිත තුල පිහිටනවා. ලෝකෙ මත විශ්වාසය තියන්නේ නැති කෙනෙක් වෙනවා. මම ඔබට කරුණාවෙන් කියන්නම් අවබෝධය කරා යන්න ඕන නම් එක දෙයක් තමයි ලෝකෙ මත විශ්වාසය තියන්න එපා. එක. දෙක තමයි තමන්ගේ හෘද සාක්ෂියත් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. දෙක. තුන්වෙනි එක ධර්මයේ විශ්වාස කරන්න. මොකද්ද මං කිව්වේ? ලෝකෙ මත විශ්වාසය තියන්න එපා. ලෝකයා කියයි ඔයා බය වෙන්න එපා ඔයාට මං ඉන්නවා කියයි. එයාට එයාවත් නැතිකොට ඔයා වෙනුවෙන් කොහොමද වැඩ කරන්නේ? අම්මා කියයි බය වෙන්න එපා පුතේ මං ඉන්නවා පස්සෙන් කියලා. අම්මට අම්මත් අහිමි වෙලා ඉතින්. ඔයාට අම්මා වුණාට අම්මා කියලා එකක් නැහැ ලෝකේ. ඔයාගේ මනස තුල අම්මා කියන සංජානනයක් තියෙනවා. එයාට ඒකනේ. ඒ අම්මා හැමෝටම අම්මලා වෙන්නේ නැත්තේ ඒකනේ. ඔයාට සාපේක්ෂවනේ අම්මා වෙන්නේ. ඔයාට සාපේක්ෂවනේ පුතා වෙන්නේ. පුතා කියනවා අම්මා බය වෙන්න එපා අම්මට මං ඉන්නවා කියලා. පුතාට පුතාවත් නැතිකොට අම්මා වෙනුවෙන් කොහෙද? අම්මට අම්මවත් නැතිකොට පුතා වෙනුවෙන් කොහෙද? ලෝකේ කිසිම කෙනෙක් මත ලෝකේ ලස්සන ජීවිතේ ගෙවන්න ඕන නම් මේ ලැබිච්ච ජීවිතය ගැන පවා සැහැල්ලුවෙන් ඔය පින්තුල්ලාට මේ ජීවිතේ ගෙවලා දාන්න ඕන නම් මේක හොඳට ඔළුවට ගන්න කවදාවත් ලෝකෙම මත විශ්වාසිත යන්න එපා. දෙක. තමන්ගේ හෘද සාක්ෂිය මත උනත් උනට විශ්වාසිත යන්න එපා. මොකද එච්චර වේගෙන් වෙනස් වෙන බිඳෙන කැඩෙන දෙයක් සිත කියන්නේ. එච්චර වේගෙන් බිඳෙනවා කැඩෙනවා විසිරෙනවා මේ සිත. ඇයි අලුතෙන් අලුතෙන් සිත් හට ගන්නවා. ඒක සිතේ ස්වභාවයක්. ඉපදීම බිඳීම දෙකින් පෙළෙන කමයි දුක. මේ සිත හැම වෙලාවකම වෙනත් ස්වභාවයකට පත් වෙනවා. ඒකයි අනිත්‍යතාවය. මේ සිත ඉපදීම බිඳීම දෙකින් පෙළෙනවා. ඒකයි දුක. මේ සිත මට පාලනය කරන්න බෑ. මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකයි අනාත්මය. එබඳු සිතකට නොඇලිය යුතුයි. ඒකයි විරාගය. එබඳු සිතක් අතහැර දමිය යුතුයි. ඒකයි පටිනිස්සක්කය. මෙබඳු සිතක් ගැන මැදහත් විය යුතුයි. ඒකයි උපේක්ෂාව. ඒවටයි ගුණධර්ම කියන්නේ. ඔය දැන් ඔය කියපුවා කියන්නේ අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අනාත්ම වශයෙන්, නොඇලිය යුතු ආකාරයෙන්, අතහැර දැමිය යුතු ආකාරයෙන් තමන්ගේ සිත දෙස බලන ඒවා ගුණධර්ම. ඒවා ගුණධර්ම පින්නොත් මේකයි මේ ගුණධර්ම නැහැ කියලා කිව්වේ. මේ ගුණධර්ම නැහැ කියන්නේ මේ දානේ දෙන්නේ නැහැ, මේ බල්ලෙකුට කෑම ටිකක් දෙන්නේ නැහැ වගේ ඒවා නෙමෙයි. ඒවා මහා ලොකු ගුණධර්ම නෙමෙයි පින්නොත්. ඒවා සාමාන්‍ය මිනිසුන්ගේ තෙතමනයක් තියෙන මිනිසු කරන පුංචි පුංචි දේවල්. සතෙකුට කෑම ටිකක් දාන එක ඒවා මේ මහා බුද්ධ ශාසනයක් ඉතරා ඉතාම විශිෂ්ට ගුණධර්ම විදිහට සලකන්නේ පින්නොත්. බල්ලෙකුට කෑම ටිකක් දාන එක, හිඟන්නේකට බත් මුලක් දෙන එක මහ ලොකු දෙයක් කියලා නම් හිතන්න එපා. ඒක ඇමරිකාවෙත් දෙනවා, එංගලන්තෙත් දෙනවා, ලංකාවෙත් දෙනවා, බෞද්ධයොත් දෙනවා, මුස්ලිම් අයත් දෙනවා, ක්‍රිස්තියානි අයත් දෙනවා, ඔක්කොම කරනවා. මහා ගුණධර්ම කියන්නේ තමන්ගේම සිත ඉපදීම බිඳීම දෙකින් පෙළෙනවා කියලා බලන එක ඇතුලේ අනේ මේක දුකක් කියලා දකින්න අන්න ගුණධර්ම. මේ සිත හැම වෙලාවකම වෙනත් ස්වභාවයකට පත් වෙනවා, පරණ ස්වභාවයෙන් නිරුද්ධ වී යනවා. මේක අනිත්‍ය වශයෙන් දකින්න අන්න ගුණධර්ම. මේ සිත අනාත්ම දෙයක් විදිහට දකින්න පුළුවන් නම් ඒවා ගුණධර්ම පින්වත්. ඒවා ගුණධර්ම. ඒ නිසා ගුණධර්ම නැති ජීවිතයකට බුදුරජාණන්සේ කවදාවත් ප්‍රශංසා කළේ නැහැ. කවදාවත්ම ප්‍රශංසා කළේ නැහැ. ඒ නිසා ගුණධර්ම කියන්නේ ඒවට. ගුණධර්ම කියන්නේ ඒවට. ඒ නිසා පින්වත් මේ ගුණධර්ම වලට තමන්ගේ ජීවිතය ඇතුලේ මියදෙන්න දෙන්න එපා. ඒ ගුණධර්ම පැලවෙන්න ඇතුලේ තෙතමනයක් ඕන. ඇතුලේ මොකද අපේ හෘද සාක්ෂිය ඉරිතලා ගිහින් ඉවරයි. ඉරිතලා ගිය පොළවක බීජේ කොච්චර සස්ත්‍රීකුණත් පැලවෙන්න ඉඩ නැහැ. ජලයෙන් තෙතමනයක් නැති බිමක සස්ත්‍රීක බීජයක් වුණත් අභාවයටයි යන්නේ. මේ ධර්මයේ කොයිතරම් ප්‍රබෝධමත් එකක් වුණත් අපේ ඇතුළ දුර්වල නිසා ධර්මයේ රැඳෙන්නේ නැහැ. ධර්මයේ ඇතුළේ රැඳෙන්නේ නැහැ. ඒ ධර්මයේ දරන්න පින්වත්. ජීවිතයේ ධර්මයට අනුව විමසන්න, ධර්මයට අනුව දකින්න, ඒබඳු දැක්මක් තියෙන ශ්‍රාවකෙක් දුක නිමා කරනවාමයි. ඒබඳු දුකේ නිමාවක් පිණිස පිනතුන්ට මේ දේශනාව උපකාර වේවා. දේශනාවේ දායකත්වයේ කුරුණෑගල නාගොල්ලාගම රත්මලේ දකුණ පදිංචි ඒ හේමචන්ද්‍ර කුලසිරි මහත්මයා සහ පවුලේ පින්තුන් දායකත්වයේ දරා තිබෙනවා. මේ පින්තුන්ලාට අපි ආශිර්වාද කරනවා. හේමචන්ද්‍ර කුලසිරි මහත්මයා ප්‍රදාන මෙතනට රැස් වුණා වූ ලොකු කුඩා සියලු දෙනාටම මේ ධර්ම දානමේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරා ගැනීමට මේ පින්නතුන්ලාට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. 2026 සැප්තැම්බර් මාසේ පළවන දිනට 21 වන ජන්මදිනය යෙදුණු දිනෙත් තාරක තමන්ගේ පුතාට ආශිර්වාද කරන්ටයි මේ පිනතුන් මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ. දිනෙත් තාරක පුතාටත් එවැගේම සඳනී පබසරා දියණියටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනය දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරනවා. කායික මානසික සුවසහනය සැලසේවා. සියලු දෙනාටම මෛත්‍රී සහගත කුසල සංස්කාරයන් මෝරා වැඩෙන සෞභාග්‍ය ආධ්‍යාත්මික ජීවිතයකට දොරගුල් විවර වේවා. මේ තරුණ දරුවන්ට, මේ වැඩිහිටියන්ට සියලු දෙනාම ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා. මේ මහානීය කුසලය ත්‍රි හේතුක කුසලයක් බවට තම තමන්ගේ ජීවිත තුල බලවත් වේවා. මෙබඳු කුසල සංස්කාරයන් මත තවදුරටත් ශක්තිමත් වීමට මේ පින්නතුන්ලාට සිත් පහළ වේවා. කැමැති කැමැති තාක් ගුණධර්ම දියුණු කරන්නට, සමත විපස්සනා ඥාන දියුණු කරගන්නට පින්නතුන්ලාට මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ටද නිදුක් නිරෝගී සුව, චිරජීවනය, ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවණයේ සඳහා රැස්ුණා වූ සියලු කල්‍යාණ මිත්‍රයන් හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දිනාටම ඉන්ද්‍රිය ධර්ම වැඩේවා, බල ධර්ම වැඩේවා, සතර සතිපට්ඨානාදී ධර්ම වැඩේවා, තම තමන්ගේ ජීවිතවල බොජ්ජංග ධර්ම වැඩේවා, ආර්ය ෂ්ටාංගික මාර්ගයේ වැඩේවා. මේ කුසලානි සංස ධර්මයන් සියලු දෙනාට නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවණයේ සඳහා සම්බන්ධ වුණා වූ මේ පිනතුන්ලාටත් ලංකාවේ, ලෝකයේ විවිධ තැන්වල ඉඳලා මේ ප්‍රඥා නාලිකාව තුළින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සියලු කල්‍යාණ මිත්‍ර හැම දිනාටමත් මේ උතුම් කුසල්, මේ ගෞතම බුදු සසුනේදීම උතුම් මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නට මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම විශේෂයෙන්ම කුරුණෑගල නාගොල්ලාගම රත්මලේ දකුණ පදිංචි ඒ හේමචන්ද්‍ර කුලසිරි මහත්මා මහත්මිය ඇතුළු පිනතුන්ලා නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගියා වූ සියලු ඥාතීන්ටද මේ කුසල් හේතුපකාර වේවා. මියගිය සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ පිනතුන්ලා නමින් මියගියා වූ සියලු ඥාතීන්ටද මේ කුසල් හේතුපකාර වේවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. මේ ජන්මදිනය වෙනුවෙන් ධර්මදානයට සම්බන්ධ වුණු දිනෙත් තාරක පුතා ඇතුළු සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂඛයෝ නිබ්බානං.